ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අදත් සුපුරුදු ලෙසින්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයට අත්ලක් ලෙස ඉතිහාසයේ පාඩම ඔබ වෙතට ගෙන එන්නයි සූදානම. ඔබත් සූදානම් නේද? එහෙමනම් 11 ශ්‍රේණියේ පෙළ පොත, පසුගිය ප්‍රශ්න පත්‍ර ඇතුළු අවශ්‍ය දේවල් ඔබ අතට අරගෙන ඇති කියලා හිතනවා මම. මේ පාඩම 9 ශ්‍රේණියේ දරුවන්ටත් වැදගත් වෙනවා. එහෙමනම් අද ශ්‍රී ලංකාවේ විදේශ ආධිපත්‍යයට එරෙහිව පැවති සටන් පිළිබඳව දැනුම ලබා ගන්නයි සූදානම් වෙන්නේ. අනේ කූඹියනි, තොපටත් රජෙක් ඉන්නේ, අපට නෑ ඉන්නේ, ඒ නිසාවෙන් අප තැවෙන්නේ, රජෙක් ලැබුණොතින් එදා කිරිබත් කන්නම් පෙරහැර කරන්නම් සාදු නාදෙන් ගිගුම් දෙන්නම්. මේ පදපේලිය මිමුණුවේ කුංකුණාවේ භික්ෂුව 1815 උඩරට ගිවිසුම අත්සම් කිරීමේ අවස්ථාවේ උඩරටට පැමිණ නැවත ගම්බිම් බලා යමින් සිටි කුංකුණාවේ හාමුදුරුව මිමුණු මේ පදපේලි වලින් අපට වැටහෙන්නේ උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට පවරා දෙන මොහොත වන විට ඒ ගැන රටවැසියන් තුල තිබූ අකමැත්ත, භික්ෂූන් වහන්සේලා තුල තිබූ අකමැත්ත, මෙන්න මේ අකමැත්ත දවසින් දවස වර්ධනය වීමේ ප්‍රතිඵලයක් තමයි දරුවනේ 1818 පළමු නිදහස් සටන ඇතිවීම. එහෙමනම් අද අපි සොයා බලමු ඉංග්‍රීසීන් මෙරටින් නිරපාහැර අයිහිමි වූ නිදහස යලි දිනා ගැනීමට ලාංකිකයන් දරූ උත්සාහය ගැන. ඒ ගැන අවස්ථා දෙකක් ඔබට අධ්‍යයනය කරන්න සිදු වෙනවා. ඒ තමයි 1818 පළමු නිදහස් සටන හා 1848 දෙවන නිදහස් සටන. මේ සටන් දෙකෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් අහනවාමයි. මින් පෙර පාඩමේදී මම ඔබට මතක් කළ පරිදි 1815 ඉංග්‍රීසීන් අපේ රටේ උඩරට රාජධානිය ගිවිසුමකින් අත්පත් කර ගන්නවා. අපි දන්නවා උඩරට ගිවිසුම කියලා කියන්නේ ඒකට. ඒ ගිවිසුමෙන් ඉංග්‍රීසීන් අපිට පොරොන්දු රැසක් ඉෂ්ට කරන බවට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒ අයටත් වාසි සහගත වෙන ආකාරයට තමයි ගිවිසුම ගැහුවේ. ඒත් උඩරට ඉංග්‍රීසි පාලනය ආරම්භ වෙලා වසර 3ක් ගත වෙන්නත් ඉස්සර ඔවුන්ගේ පාලනය පිළිබඳව දැඩි කලකිරීමක් ඇති වෙනවා අපේ රටේ ජනතාවට. මේ නිසා ප්‍රභූ පන්තිය සාමාන්‍ය ජනතාව මුල් වෙලා 1818 පළමු නිදහස් අරගලය සිදු කරනවා. දරුවනේ, ඔබේ ප්‍රශ්න පත්‍රය ගැන අධ්‍යයනය කරන විට පැහැදිලි වෙන එක කරුණක් තමයි ඔබ මේ සටනේ පැතිකඩවල් කීපයක් ගැන දැනගෙන සිටිය යුතු බව. ඒ කියන්නේ ඔබට අහන ප්‍රශ්නයේ මේ සටනේ විවිධ පැතිකඩවල් පිළිබඳව අහන්න ඉඩ තියෙනවා. එකම ක්‍රමයකට නෙවෙයි, එක එක වසරවල විවිධ ආකාරයට තමයි මේ සටන ගැන ඔබෙන් අහලා තිබුණේ. ඉතින් ඒ නිසා ඒ හැම පැතිකඩක් පිළිබඳවම අධ්‍යයනය කරලා ගියොත් ඔබට මේ 1818 පළමු නිදහස් සටනෙන් එන ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් සපයන්න පුළුවන්. සමහර වෙලාවට ලකුණු 18ක 15ක වගේ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් ප්‍රශ්න සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය අහනවා. එහෙමනම් ඔබ දැනගෙන සිටිය යුතු පැතිකඩවල් මොනවද? ඒ තමයි සටනට තුඩුදුන් හේතු ඔබ දැනගන්න වෙනවා. ඒ වගේම මේ සටනට සම්බන්ධ වෙච්ච නායකයින් කවුද කියලා ඔබ දැනගෙන ඉන්න වෙනවා. ව්‍යාප්ත වූ ප්‍රදේශ මොනවාද කියලාත් දැනගෙන ඉන්න වෙනවා. ඒ වගේම මේ සටන ලාංකිකයින් අසාර්ථකත්වයට පත් වුණා, ඇයි එහෙම වුණේ කියලාත් ඔබ දැනගෙන ඉන්න ඕනි. ඒ වගේම සටන අවසන් වෙනකොට ලැබුණු ප්‍රතිඵල මොනවාද කියලා දුවේ පුතේ ඔබ දැනගෙන ඉන්න ඕනි. මෙන්න මේ වගේ පැතිකඩවල් කීපයක් පිළිබඳව අවබෝධයක් මේ සටන පිළිබඳව සාකච්ඡාව අවසන් වෙනකොට ඔබ දැනගෙන ඉන්න ඕනි. ඔය කියන කරුණ වලට අමතරව ඔබ අනිවාර්යයෙන්ම අධ්‍යයනය කරන්න ඕනි පසුගිය ප්‍රශ්න පත්‍රවල අහලා තියෙන ප්‍රශ්න ගැන. 1818 නිදහස් සටන කියලා කියන්නේ 1817 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ඉඳලා 1818 ඔක්තෝබර් මාසයේ දක්වා වසරක් පමණ කාලයක් තුල උඩරට ප්‍රදේශවල පැවති ඉංග්‍රීසි ආණ්ඩු විරෝධී ආයුධ සන්නද්ධ නැගී සිටීම. මෙය ආරම්භ වුණේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයෙන්. ඒ නිසා ඔබ අහලා තියෙනවා ඌව වෙල්ලස්ස විමුක්ති සටන කියලත් මේ සටනට කියනවා. එහෙමනම් අපි බලමු දුවේ පුතේ මේ සටන ඇතිවීමට මොන වගේ හේතුද බලපෑවේ කියලා. ඔබේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 18 ප්‍රශ්නේ බොහෝ අවස්ථාවල අහලා තිබුණා මේ ඌව වෙල්ලස්ස අරගල එහෙම නැත්නම් 1818 පළමු නිදහස් සටන ඇතිවීමට බලපෑ හේතු දෙකක් පැහැදිලි කරන්න ලකුණු 5යි. එහෙම නැත්නම් හේතු තුනක් පැහැදිලි කරන්න ලකුණු 6යි වගේ ප්‍රශ්න අහලා තිබුණා. එතකොට ඔන්න ඔබ අවබෝධ කරගන්න දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඌව වෙල්ලස්ස විමුක්ති සටන. එහෙම නැත්නම් 1818 පළමු නිදහස් සටන ඇතිවීමට බලපෑ හේතු. පළවෙනි හේතුව විදිහට කතා කරන්න පුළුවන් අපිට නිදහස අහිමි වීම හා රජෙකු නොමැති පසුතැවිල්ල. උඩරට ගිවිසුමට අනුව බ්‍රිතාන්‍ය රජතුමා උඩරට රාජ්‍යයේද රජු බව ප්‍රකාශයට පත් වුණා. ඒ රජුරෝ කිසිම දිනක උඩරැටියන් දැකලා තිබුණේ නැහැ. උඩරැටියන්ට අවශ්‍ය වුණේ සැතපුම් දහස් ගණනක් ඈත සිටින කිසිම දවසක නොදුටු රජෙක් නෙවෙයි. තමන්ගේ අගනුවරම ඉන්න, තමන්ගේ දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරලා සහනයක් ලබාගත හැකි රජ කෙනෙක් තමයි උඩරට අයට අවශ්‍ය වෙලා තිබුණේ. ඒ නිසා රජ කෙනෙකු නොමැති වීමෙන් තමන් අරාජිකයයි උඩරැටියන්ට දැනෙන්න පටන් ගත්තා. අර අපි මුලින් සඳහන් කළ කුංකුණාවේ භික්ෂුවගේ මුවින් පිට වූ පදවැලිනුත් අදහස් වෙන්නේ ඒ බව තමයි. එහෙමනම් උඩරට ජනයා නිදහස පතා නැගී සිටින්න මෙන්න මේ කරුණ බලපෑවා. ඒ කියන්නේ රජෙකු අහිමි වීම සහ ඒ පිළිබඳව ඇති වූ පසුතැවිල්ල. ඒක කරුණක්. තව කරුණක් තමයි දරුවනි ආගම හා සංස්කෘතියේ ආරක්ෂාව ගැන ගැටලු මතුවීම. උඩරට ගිවිසුමේ පස්වෙනි වගන්තියෙන් බුදුදහම ආරක්ෂා කරන බවට ඉංග්‍රීසින් ප්‍රතිඥා දී තිබුණා. බුදුදහම අදහන රජෙකුගෙන් ලැබෙන ආරක්ෂාව විදේශිකයන්ගෙන් නොලැබෙන බව උඩරැටියන් දැනගෙන හිටියා. ඉහත කවියේ සඳහන් වෙන රජෙකු ලැබුණෝ තින් පෙරහැර කරන්නම් සාදු නාදෙන් ගිගුම් දෙන්නම් වැනි අදහස් වලින් ඒ බව අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම තම සම්ප්‍රදායන් සංස්කෘතිය විනාශ වෙතැයි උඩරැටියන් තුළ බියක් පැවතුණා. ඒ වගේම පැරණි රාජ්‍ය නිලධාරීන් තුළ තිබුණ සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමක් ඉංග්‍රීසි නිලධාරීන් තුළ දකින්න ලැබුණේ නැහැ. ඉංග්‍රීසින් ඒ අයගේ සම්ප්‍රදායට අනුව කටයුතු කළා මිස උඩරැටියන්ගේ සම්ප්‍රදායන් මොනවද ඒවට අනුව අපි හැසිරෙන්න ඕනේ කියන හැඟීමකින් කටයුතු කළේ නැහැ. මේ නිසා උඩරැටියන් තුළ නිදහස පිළිබඳ හැඟීම මතු වුණා. එහි අවසන් ඵලය තමයි 1818 පළමු නිදහස් අරගලේ. එහිමනම් අපේ සංස්කෘතිය සම්ප්‍රදායන් ආරක්ෂා නොකිරීම කියන ගැටලුව 18 අරගලයට පසිබුන් වූ හේතුවක් බවට පත් වුණා. ඔබ දැන් දන්නවා ඒ වගේ බලපෑ හේතු දෙකක්. තවත් ප්‍රබලම කරුණක් උනේ මේ ගැටලුව ඇතිවෙන්න උඩරට ප්‍රභූ පන්තියට පහර වැදීම. මේක විවිධාකාරයෙන් සිද්ධ වුණා. අපි දන්නවා උඩරට ප්‍රභූ පන්තිය කියලා කියන්නේ වේලාවකට රජුරුවන්ටත් වඩා ප්‍රබලයි. මොකද රජුරුවෝ සාමාන්‍ය ජනතාවත් එක්ක ගොඩක් සමීපව කටයුතු කරපු කෙනෙක් නෙවෙයි. ඒ වුණාට ප්‍රභූවරු කියලා කියන්නේ රජුරුවන්ගෙන් ලැබුණු ඉඩම් කොටස් කරලා ජනතාවට ලබා දීලා ඒ අයගේ අස්වැන්න පිළිබඳ හොයලා බලලා ඒ වගේ ජනතාවත් එක්ක සමීපයෙන් කටයුතු කරන අය තමයි ප්‍රභූවරු. එතකොට ප්‍රභූවරුන් අතර තමයි සමහර වෙලාවට රජතුමාටත් වඩා රජයේ බදු අය කරගැනීමේ ප්‍රබලත්වයක් තිබුණේ ප්‍රභූවරුන්ට. මෙන්න මේ ප්‍රභූවරුන්ට තමන්ගේ තිබුණු සමාජීය වාතාවරණය වෙනස් වෙන්න බලපානවා ඉංග්‍රීසින් උඩරට පාලනය කරන්න පටන් ගත්තට පස්සේ. එහෙමනම් උඩරට ප්‍රභූ පන්තියට පහර වැදීමත් 1818 අරගලයට බලපෑ හේතුවක්. ප්‍රභූවරුන්ට පහර වැදුනේ මෙහිම. උඩරටදී ඔවුන්ට ගරුසරු නොලැබීම. මෙතෙක් සාමාන්‍ය ජනයා ප්‍රභූවරුන්ට විශාල වශයෙන් ගරුසරු කළා. මං කිව්වේ රජතුමාටත් වඩා සමහරලාට ප්‍රභූවරු ප්‍රබල වෙලා හිටියා. හැබැයි ඉංග්‍රීසින් පාලනය කරන්න පටන් ගත්තට පස්සේ ප්‍රභූවරුන් නොසලකා හැරියා. ඔවුන්ට තිබුණු ගරුසරු නොලැබෙන්න පටන් ගත්තා. තව එකක් තමයි මේ ආදායම් මාර්ග අවහිර වුණා ප්‍රභූවරුන්ට. ඉංග්‍රීසින් කඩවත් බදු වගේ බදු අහෝසි කරලා දැම්මා. ඒවෙන් ආදායම් ලැබමින් හිටපු අපේ රදලවරුන්ට ආදායම් මාර්ග අවහිර වෙන්න පටන් ගන්නවා ඉංග්‍රීසින් පාලනය කරන්න පටන් ගත්තට පස්සේ. මේකත් ප්‍රභූවරුන්ට වැදිච්ච පහරක්. ඒ වගේම රදලයන්ට පාරම්පරිකව හිමිව තිබූ නිලතල අහිමි කිරීමක් සිද්ධ කරනවා මේ ඉංග්‍රීසීන්. මේක ප්‍රබලම හේතුවක්. උදාහරණ විදිහට උඩරට ප්‍රවාහන කටයුතු භාර වූ මඩිගෙ මුහන්දිරම් තනතුර මෙතෙක් උඩරට ප්‍රවාහන කටයුතු භාරව හිටපු මඩිගෙ මුහන්දිරම් සිංහල නිලධාරියෙකුට තමයි ලබා දීලා තිබුණේ. ඒක සිරිතක් උඩරට. ඒකටත් හේතු තියෙනවා. මොකද උඩරට ජනතාවගෙන් ඉතා විශාල පිරිසක් හිටියේ සිංහලයෝ. ඉතාම අල්ප සංඛ්‍යාවක් තමයි මුස්ලිම් අය හිටියේ. මෙතන ජාතිවාදයක් නෙවෙයි, සිරිතක් විදිහට මඩිගෙ මුහන්දිරම් තනතුර රජතුමා ප්‍රදානය කළේ සිංහල නිලධාරියෙකුට. ඉංග්‍රීසින් තමන්ගේ පාලනය ආරම්භ කළාට පස්සේ මේක වෙනස් කරනවා. ඒ තත්ත්වේ නොසලකා හරිනවා. ඒ අනුව හජ්ජි මරික්කාර් නැමැති මුස්ලිම් ජාතිකයෙක් මේ තනතුරට පත් කරනවා වෙල්ලස්ස ප්‍රදේශයේ. මේ ගැන උඩරට රදල ප්‍රධානීන් දැඩිසේ කලකිරීමකට ලක්වෙනවා. මෙයත් බලපෑවා 1818 නිදහස් සටන ඇති වෙන්න. රදල ප්‍රධානීන් නායකත්වයේ ගන්න මේ කරුණ බලපෑවා. මොකද තමන්ට තිබුණු තනතුරු අහිමි කර දැමීම පිළිබඳව ඇති වුණ කලකිරිල්ල. ඔන්න දරුවනි, අපි දැන් 18 අරගලයට බලපෑ හේතු රැසක් සාකච්ඡා කළා. ඔය අන්තිමට කතා කරපු මඩිගෙ මුහන්දිරම් තනතුර මුස්ලිම් ජාතිකයෙකුට හජ්ජි මරික්කාර්ට පැවරීම උඩරට 1818 අරගලයට බලපාපු ආසන්නම හේතුවක් බවට පත් වුණා. ඔබ මම කිව්වා පසුගිය ප්‍රශ්න පත්‍ර ඔබ ළඟ තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා මෙම පාඩමත් එක්ක. 2016 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටසේ, ඒ කියන්නේ ලකුණු 6 කොටසක් අහලා තිබුණා මෙහෙම ප්‍රශ්නයක්. 1818 බ්‍රිතාන්‍ය විරෝධී අරගලයක් ඇතිවීමට බලපෑ හේතු තුනක් සැකෙවින් විස්තර කරන්න. නැවත අහගන්න. 1818 බ්‍රිතාන්‍ය විරෝධී අරගලයක් ඇතිවීමට බලපෑ හේතු තුනක් සැකෙවින් විස්තර කරන්න. ඔබ දැන් දන්නවා බලපෑ හේතු. එතකොට ඒ හේතු අතරින් ඔබ තුනක් කෙටියෙන් විස්තර කරපුවාම ලකුණු 6ක් ඔබට ලැබෙනවා. මේ අවස්ථාවේදී මතක තියාගන්න ඕනේ දරුවනේ, හේතු තුනක් විස්තර කරන්න කියලා තියෙනකොට හේතු තුනත් ඔබ තමයි සඳහන් කරන්නේ. විස්තරයත් ඔබ සඳහන් කරන්නේ. මේ වෙලාවට ඔබට ලකුණු ප්‍රදානය කරනකොට හේතු තුන සඳහන් කරනවාට ලකුණු තුනක් වෙනම ලැබෙනවා. ඒ වගේම ඒ හේතු තුන විස්තර කරනවාට එක ලකුණ ගානේ තුනක් ලැබෙනවා. එතකොට ඔබ අවබෝධ කරගන්න ඕනේ මේකට උත්තර ලියන්න ඕනේ මොන වගේ ප්‍රමාණයකටද කියලා. මොන සීමාවකින් නතර වෙන්න ඕනේද කියලා. මොකද හේතුව සමහර ප්‍රශ්නවලදී හේතු එහෙම නැත්නම් කරුණු මාත්‍රිකා තුන අපිට දෙනවා. දීලා කියනවා ඒ මාත්‍රිකා තුන ගැන සැකෙවින් විස්තර කරන්න කියලා. ඒ වගේ වෙලාවක අපිට කරුණු තුන දීලා තියෙන නිසා විස්තරයට ලකුණු 6ක් ලැබෙනවා. එතකොට විස්තරේ ලකුණු 2කට ගානේ 1කට විස්තර වෙන්න ඕනේ. ඔබට පැහැදිලි වෙන්නේ නැතිනේ. එහෙමනම් මෙතන තියෙන හේතු තුනක් සැකවින් විස්තර කරන්න කියලා 2016 ප්‍රශ්න පත්‍රයේ ලකුණු 6ක කොටසක්. දැන් ඔබ දන්නවා ඒ වගේ ප්‍රශ්නයකට ලකුණු 6ම ලබා ගන්න කොහොමද කියලා. ඒ වගේම 2018 6 වෙනි ප්‍රශ්නයේ 4 වෙනි කොටසින් උඩරට යටත් කර ගැනීමෙන් වසර 3ක් පමණ කාලයක් ගතවන විට ජාතික නිදහස් සටන් ව්‍යාපාරයක් ආරම්භ වීමට තුඩු දුන් හේතු 3ක් කෙටියෙන් විස්තර කරන්න ලකුණු 6යි කියලා ප්‍රශ්නයක් තිබුණා. උඩරට යටත් කර ගැනීමෙන් වසර 3ක් පමණ කාලයක් ගතවන විට ජාතික නිදහස් සටන් ව්‍යාපාරයක් ආරම්භ වීමට තුඩු දුන් හේතු 3ක් සැකෙවින් කෙටියෙන් විස්තර කරන්න තියෙනවා. ලකුණු 6යි. අර කරුණුම තමයි ඊළඟ අවුරුද්දෙත් අහලා තියෙන්නේ. එතකොට ඔබ දැන් ඔබ තේරුම් අරගෙන ඇති 18 පළමු නිදහස් අරගලය පිළිබඳව ඔබට ලොකු ලකුණක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට ඔබ දැනගෙන ඉන්න ඕනේ දරුවනේ මේ මාතෘකාව යටතේ 1818 පළමු නිදහස් අරගලයට සම්බන්ධ වූ නායකයින් සහ ව්‍යාප්ත වූ ප්‍රදේශ ගැන. ඔබ මතක තබා ගන්න මේ සටනට නායකත්වයේ ගත්තේ රදලෙයින් බව. මොකද හේතුව රදලෙයින්ට ගොඩක් පහර වැදුනා මේ 1815 ගිවිසුම ක්‍රියාත්මක නොකිරීම නිසා. නැත්නම් ඉංග්‍රීසීන් උඩට පාලනය කරන්න පටන් ගත්තට පස්සේ රදලෙයින්ට පහර වැදුනා. රදලෙයෝ තමයි මේ 1818 කැරැල්ලට නායකත්වයේ ගන්නෙ. ඒ අය අතරේ මෙන්න මේ අය ප්‍රබලයෝ. ඔබ මතක තියාගන්න ඕනේ සමහර විට ලකුණු 3 කොටසට වගේ අහනවා නායකින් 3 දෙනෙක් නම් කරන්න කියලා. එහෙම නැත්නම් ලකුණු 4 කොටසට අහනවා 2 දෙනෙක් නම් කරන්න කියලා. එතකොට ඔබ මතක තබා ගන්න ඕනේ ප්‍රබලම නායකයෝ තමයි මොනරවිල කැප්පෙටිපොළ, මඩුගල්ලේ දිසාව, කිවුලගෙදර මොහොට්ටාල, කොහුකුඹුරේ රටේරාල, බූටෑවේ රටේරාල වැනි අය. දැන් මේ අන්තිමට කිව්වේ ඒගොල්ලන්ගේ නිලතල. මොනරවිල කැප්පෙටිපොළ දිසාව, මඩුගල්ලේ දිසාව, ඊළඟට මොහොට්ටාල, රටේරාල වගේ කියන්නේ රජයේ තනතුරු දරපු රදලියෝ. එතකොට මේ අය තමයි මූලිකත්වයේ ගත්තේ 1818 නිදහස් අරගලයට. අපි මීළඟට කතා කරන 1848 නිදහස් සටනත් එක්ක සැසඳුවොත් එහෙම නායකත්වයන් අතර ලොකු වෙනසක් තියෙනවා. 18 අරගලයට මූලිකත්වයේ ගත්තේ රදලියෝ. 48 අරගලයට මූලිකත්වයේ ගත්තේ සාමාන්‍ය ජනතාව. ඒකත් ඔබ මතක තියාගත්තාම ඔබට පැටලවිල්ලකින් තොරව නායකත්වයන් තීරණය කළ ලියන්න පුළුවන්. මේ අයගේ ප්‍රධානත්වයෙන් සිදු වූ සටනේ ස්වභාවය උනේ මුලින්ම ඉංග්‍රීසීන්ට පාඩු සිදුවන ආකාරයක් දක්නට ලැබීම. මොකද සටන පටන් ගත්තට පස්සේ ඉංග්‍රීසීන්ට පාඩු වෙන බොහෝ දේවල් සිද්ධ වුණා. ඊට පස්සේ තමයි ඉංග්‍රීසීන් දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පටන් ගත්තේ. එතකොට ඉංග්‍රීසීන්ට පාඩු වෙන දේවල් විදිහට ඔබ මතක තියාගන්න ඕනේ සිද්ධ වුණු දේවල් එකක් තමයි උඩරට සටන හා සම්බන්ධ වෙන්න යවපු හජ්ජි මුහන්දිර මරණයට පත් කරා උඩරටදී. ඒක ඉංග්‍රීසින්ට සිද්ධ වෙච්ච පාඩුවක්. ඒ වගේම ඩග්ලස් විල්සන් බදුල්ලේ ඒජන්තවරයා යවුවා උඩරට සටන සඳහා. එයත් මරණයට පත් කළා මේ උඩරට ජනතාව. ඒ වගේම ඉංග්‍රීසින් තමා යටතේ සේවය කරපු වෙල්ලස්සේ දිසාව බාරව හිටපු මොනරවිල කැප්පෙටිපොළ යවනවා උඩරට කැරැල්ල මැඩ පවත්වන්න. මොකද මේ රටේම නායකයෙක් යැව්වොත් උඩරටට මේ සටන ඉක්මනින් මැඩ පවත්වන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් ඉංග්‍රීසින් තුල තිබුණා. ඒ වුණාට මේ කැප්පෙටිපොළ දිසාව වෙල්ලස්සේදී ඉංග්‍රීසි හමුදාව ආපහු යවලා තමන් එක්ක පැමිණි ඉංග්‍රීසි හමුදාව ආපසු යවා සටන් කාමීන්ට එකතු වෙනවා. මේක ලොකු පාඩුවක් වුණා ඉංග්‍රීසීන්ට. මෙන්න මේ හේතුද රාජ්‍ය උරුමයේ සංකේතයේ වශයෙන් සලකපු දලදාව සටන්කරුවන් අතර පත්වීමද ඉංග්‍රීසීන් මුහුණ දුන් ලොකු ගැටලුවක් බවට පත්වෙනවා. මොකද දලදාව කියලා කියන්නේ උඩරට ජනතාව රාජ්‍ය උරුමයේ සංකේතයේ නැත්තන් මුදුන් මල්කඩ විදිහට සලකුවේ. එතකොට ඉංග්‍රීසීන්ට අවශ්‍ය වුණා මේකත් තමන් අතරපත් කරගන්න. මුලින් මේක සටන්කරුවන් අතරපත් වුණා. ඒක ඉංග්‍රීසින්ට ලොකු පාඩුවක් වුණා. මෙන්න මේ ගැටලු මැද්දේ තමයි ඉංග්‍රීසින් සටන මර්ධනය කිරීමේ ක්‍රියාදාමයක් කරගෙන යන්නේ. ඒ ක්‍රියාදාමය ඉතාම දරදඬු එකක් උනේ මේ සටනෙදී ඉංග්‍රීසීන්ට පාඩු වෙන දේවල් රැසක් සිදුවීම නිසා. එහෙමනම් මොනවද ඉංග්‍රීසින් ගත්තේ දරදඬු ක්‍රියාමාර්ග කියලාත් ඔබ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඉංග්‍රීසින් 1818 පෙබරවාරි මාසයේදී උඩරටට යුද්ධ නීතිය ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම උඩරට ඉංග්‍රීසි හමුදාව වැඩි කරනවා. ඒ කියන්නේ පහතරට ප්‍රදේශවල හිටපු හමුදාවත් උඩරට ගෙන්නලා ඉංග්‍රීසි හමුදාව තර කරගන්නවා මේ සටනින් සිංහලයන් ජයග්‍රහණය කරයි කියලා බයට. ඒ වගේම තවත් ප්‍රබලම දෙයක් ඉංග්‍රීසීන් කරනවා දෙඩිම ක්‍රියාමාර්ගයක් තමයි ඒක බිම්පාලු ප්‍රතිපත්තිය. මේ බිම්පාලු ප්‍රතිපත්තිය තුලින් මොවුන් කළේ ගම්බිම් ගිනි තබා විනාශ කරා, වැසියන්ගේ සම්පත් විනාශ කරලා දැම්මා, ගොවි බිම් වලට ගිනි තිබ්බා, සමහරලාට අස්වැන්න නෙලන්න ආසන්නයේ තියෙන ගොවි බිම් විශාල සංඛ්‍යාවකට ඉංග්‍රීසින් ගිනි තියලා දැම්මා. හැකි තාක් පිරිස අත්අඩංගුවට ගත්තා යුද්ධ නීතියට අනුව දඬුවම් කිරීම සඳහා. සමහරලාට වැරදි නොකරපු අය පවා අත්අඩංගුවට ගත්තා. මෙන්න මේ වගේ අමානුෂික විදිහට 1818 කැරැල්ල ඉංග්‍රීසින් මැඩ පවත්වනවා. ඒක ඉතාම දැඩි ක්‍රියාමාර්ගයක්. ඔබට අමතක වෙන්නේ නැහැ මොකද හේතුව. අපේ රටේ අපේ මිනිස්සු විඳපු දුක් ඒ. එතකොට ඒ ප්‍රතිපත්තිය නිසා මේ උඩරට මිනිස්සුන්ට යුද්ධය අතහරින තත්ත්වයක් ඇති කරන්න තමයි ඉංග්‍රීසීන්ට අවශ්‍යතාවය තිබුණේ. මිනිස්සුන්ට ආහාර පාන නැති කරලා, සම්පත් විනාශ කරලා දාලා, අස්වැන්න විනාශ කරලා දාලා, මිනිස්සුන්ගේ හිත වට්ටලා මේ සටන මැඩ පැවැත්වීමේ අවශ්‍යතාවයක් ඉංග්‍රීසීන් තිබුණා. අපි දන්නවා ඉංග්‍රීසීන් කියලා කියන්නේ උපක්‍රමශීලී ජාතියක්, මුළු ලෝකෙම රටවල් අල්ලගත්තේ ඒ විදිහට. එතකොට මෙන්න මේ ප්‍රතිපත්ති වලට මුහුණ දෙන්න තරම් හැකියාවක් අපේ රටේ උඩවැටියන්ට තිබුණේ නැහැ. ශක්තිමත් දෙවන්ත මිනිස්සු විටියට මේ අයගේ දරුණු ක්‍රියාමාර්ග වලට මුහුණ දෙන්න අවශ්‍යතාවයක්වත් අවස්ථාවක්වත් අපේ මිනිස්සුන්ට ශක්තියක් තිබුණේ. ඒ නිසා උඩරැටියන්ට පළමු නිදහස් සටන පරාජය වෙන්න සිද්ධ වෙනවා. මේ සටනේ අසාර්ථකත්වයට බලපෑ හේතු ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඇයි සටන උඩරැටියන් පරාජයට පත් වුණේ? ඒ හේතු ටිකත් ඔබෙන් අහනවා. එකක් තමයි මේ සටනේ අසංවිධානාත්මක ස්වરૂපය. ඒකට හේතුව ඉංග්‍රීසියෙන් සංවිධානාත්මකව යමක් කරන්නේ. අපි පහුගිය පාඩමේදී කතා කළා මතක ඇති, උඩරට අල්ලන්න එනකොට එහෙම නැත්නම් උඩරට අත්පත් කර ගැනීම සඳහා සංවිධානාත්මකව ඒ අය සූදානම් වුණා. වසර ගණනාවක් තිස්සේ කරපු යම් යම් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල විදිහට තමයි උඩරට අත්පත් කරගත්තේ. අන්න ඒ වගේ සටනක් කරනකොටත් ඒ අයගේ තිබුණ සංවිධානාත්මක ස්වરૂපයක්, අපේ අයගේ එහෙම සංවිධානාත්මක ස්වરૂපයක් ඇති වුණේ නැහැ. ඒක බලපෑවා මේ සටන අසාර්ථක වෙන්න. ඒක විතරක් නෙමෙයි, තව ගොඩක් දේවල් බලපෑවා. ඉංග්‍රීසීන් දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තියක් කරගෙන යාමත් අපේ මිනිස්සුන්ගේ හිතේ තිබුණු ධෛර්යය අඩු වෙන්න බලපෑවා. ඒ වගේම දීර්ඝකාලීන සටනකට අවශ්‍ය ආවියායුධ හෝ වෙනත් සම්පත්වත් උඩරැටියන්ට තිබුණේ නැහැ. සටනක් කරන්න ඒගොල්ලෝ ඉදිරිපත් වුණාට මේ මුළු ලෝකේම රටවල් ඇල්ලලා ඉන්න ඉතාමත් ශක්තිමත් සටන්කාමීන් පිරිසක් එක්ක අපි සටන් කරන්නේ කියන හැඟීමෙන් සංවිධානය කරගන්න අපිට ශක්තියක් තිබුණේ නැහැ. අවියායුධ තිබුණෙත් නැහැ, වෙන සම්පත් තිබුණෙත් නැහැ. මේකත් බලපෑවා අපිට මේ සටන ජයග්‍රහණය කරන්න බැරි වෙන්න. ඒ වගේම දොරේ සාමි කියලා පුද්ගලයෙක් ඉදිරිපත් වුණා රාජ්‍ය උරුමේ තියෙනවා කියලා උඩරට මේ සටන අවස්ථාවේදී, ඒ කියන්නේ සටනේ මුල් අවස්ථාවේදී දොරේ සාමි නැමැත්තෙක් මම තමයි රාජ්‍ය උරුමකාරයා කියලා ඉදිරිපත් වුණාම උඩරට මිනිස්සුන්ට හරි ශක්තියක් දෙනවා අපිට රාජ්‍ය උරුමකාරයෙකුත් ඉන්නවා කියලා. හැබැයි මේ සටන අවසන් වෙන කාලය වෙනකොට ඉංග්‍රීසීන් ප්‍රචාරය කරා මේ දොරේ සාමි කියන්නේ ව්‍යාජ පුද්ගලයේ බොරුකාරයෙක් කියලා. ඉතින් උඩරට මිනිස්සුන්ගේ හිතවල තිබුණු ඒ ශක්තියත් බිඳ වැටුණා. ඒකත් බලපෑවා මේ සටන අසාර්ථක වෙන්න. ඒ වගේම දුවේ පුතේ මම කිව දන්ත ධාතුන් වහන්සේ කියන්නේ උඩරට මිනිස්සු තමන්ගේ මුදුන් මල්කඩ විදිහට සලකන අපේ සංස්කෘතිකාංගයක්. මේ දන්ත ධාතුන් වහන්සේ ඉංග්‍රීසියෙන් සතු කරගන්නවා මේ සටන් අවසන් වෙනකොට. එතකොට අවසාන කාලය වෙනකොට දන්ත ධාතුව ඉංග්‍රීසියෙන් සතු වීමත් සටනේ අසාර්ථකත්වයට එහෙම නැත්නම් උඩරට ජනතාව පරාජය වීමට බලපානවා. සටන ඉංග්‍රීසියෙන් ජයග්‍රහණය කරමින් තමයි අවසන් වෙන්නේ. උඩරට රාජ්‍යයේ සමාජිකයන්ට විශාල පාඩු රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ සටන අවසන් වෙනකොට. එහෙමනම් දරුවනේ, ඔබ 1818 නිදහස් සටනේ ප්‍රතිඵල ලෙස ඒව දැනගෙන ඉන්න ඕනේ. සටන අවසන් වෙනකොට මොනවද ලැබුණේ? එකක් තමයි කැප්පෙටිපොළ මඩුගල්ලේ වැනි නායකින් හිස ගසා මරා දැමීම. තව එකක් තමයි ඇහෙලිපොළ අධිකාරම් කොහුකුඹුරේ රටේරාල ඇතුළු පිරිසක් මුරුසි දිවයිනට පිටුවහල් කිරීම. 1818 නොවැම්බර් 21 වෙනිදා උඩරට ප්‍රකාශය නිකුත් කිරීම තවත් ප්‍රතිඵලයක්. උඩරට ප්‍රකාශය කියලා එකක්, ඒ කියන්නේ 1815 උඩරට ගිවිසුම අතහැරලා දාලා, ඒ පිළිබඳ තිබුණු සැලකිල්ල අතහැරලා දාලා ඉංග්‍රීසින්ට පමණක් අවශ්‍ය ආකාරයට 1818 නොවැම්බර් 21 වෙනිදා උඩරට ප්‍රකාශය කියලා එකක් නිකුත් කරගෙන උඩරට පාලනය කිරීම ඉංග්‍රීසින්ට අවශ්‍ය ආකාරයට සිදු කිරීමට ක්‍රියාමාර්ගයක් ගත්තා. 1815 ගිවිසුමේදී උඩරට රදලීන් සහ ඉංග්‍රීසින් දෙගොල්ලගෙම කැමැත්ත අනුවනේ රට පාලනය කරන්න තීරණය කරලා තිබුණේ. ඒත් 1818 උඩරට ප්‍රකාශයෙන් ඉංග්‍රීසින් තමන් කැමති ආකාරයට රට පාලනය කරන්න තීරණය කරනවා මේ 18 අරගලය නිසා. ඊළඟට උඩරට රදල ප්‍රධානීන්ගේ බලතලත් අහෝසි කරලා දානවා. මේව තමයි ප්‍රතිඵල 18 අරගලයේ. ඔන්න දරුවනි, ඔබ 1818 අරගලය පිළිබඳව දැන් සම්පූර්ණ අධ්‍යයනයක් කරලා ඉවරයි. එහෙමනම් මේ අරගලය පිළිබඳව ඔබෙන් අහන ඕනෑම ගැටලුවකට විසඳුමක් දෙන්න දැන් ඔබ දන්නවා. 2019 අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ මෙහෙම ප්‍රශ්නයක් අහලා තිබුණා. 1818 උඩරට ඇති වූ නිදහස් සටන් ව්‍යාපාරය ගැන පහස්ත සඳහන් ශීර්ෂ යටතේ කෙටි විස්තරයක් කරන්න. මොන කියලා තියෙන්නේ 18 අරගලය ගැන පහත සඳහන් ශීර්ෂ යටතේ කෙටි විස්තරයක් කරන්න. ඒ එයට බලපෑ පසුබිම. B නායකත්වය. C අසාර්ථකත්වයට හේතු. ඔන්න දැන් ඔබට මාතෘකා තුනක් දීලා තියෙන්නේ. දැන් එහෙමනම් දරුවනේ ලකුණු 6ම ලබා ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේ මාතෘකා තුනටම ලකුණු 2 ගානේ ලැබෙන ආකාරයක පිළිතුර ගානේ ලියන්න වෙනවා. එතකොට 18 අරගලයට බලපෑ පසුබිම, ඒ කියන්නේ මොන හේතු නිසාද 18 අරගලේ ඇති උනේ කියන එක තමයි ඔබ සඳහන් කරන්න වෙන්නේ ලකුණු 2කට. ඊළඟට නායකත්වයන් ඔබ සඳහන් කරන්න වෙනවා. මේ වගේ නායකින් හිටියා, ඊළඟට මොනරවිල කැප්පිටිපොළ ඉංග්‍රීසීන් ළඟ තනතුරු දරමින් හිටියට උඩරට හමුදාවක් එක්ක එව්වහම කැප්පිටිපොළ සිංහල හමුදාවට එකතුණා, ওই ටික ලියන්න ඕනේ. ඊළඟට අසාර්ථකත්වයට හේතු කිව්වහම අපි දැන් කතා කළා අසාර්ථකත්වයට හේතු මොනවද කියලා. ඒ හේතුත් ලකුණු 2කට ඇතිවන ප්‍රමාණයට විස්තර වෙලා තියෙන්න ඕනේ. එහෙමනම් ඔබ දන්නවා මේ සටන ආරම්භුනේ වෙල්ලස්ස ප්‍රදේශයෙන්. එය ව්‍යාප්ත ප්‍රදේශ දුම්බර, හේවාහැට, හත්කෝරළය, හාරිස්පත්තුව, මාතලේ වගේ ප්‍රදේශවල තමයි ව්‍යාප්ත වුනේ. ඔන්න ඔබ 18 නිදහස් අරගලයෙන් අහන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න තරම් දැන් දැනුවත් වෙලා ඉන්නේ. එහෙමනම් දරුවනි, නිදහස පතා කළ අරගල නැත්තම් සටන් ගැන කතා කරනකොට ඔබ දැනගෙන ඉන්න ඕනි තවත් සටනක් ගැන. ওই සටන් දෙක තමයි අපි අපේ නිදහස වෙනුවෙන් ඉංග්‍රීසීන් එක කරපු සටන්. එතකොට නිදහස වෙනුවෙන් කරන සටන් කියලා කියන්නේ යම්කිසි ජාතියක් යටත් කරගෙන ඉන්නකොට ඒ අයගෙන් නිදහස් වෙලා රට නිදහස් කර ගැනීම වෙනුවෙන් කරන සටන්. එතකොට තව එකයි ඔබ අධ්‍යයනය කරන්න ඕන නිදහස් සටන් පිළිබඳව. ඒ තමයි 1848 නිදහස් අරගලය. 18 නිදහස් අරගලයෙන් පස්සේ තව වසර 20ක් පමණ ප්‍රමාණයක් යනතුරු අපේ රටේ ජනතාව නිදහස් අරගලයක් දක්වා පැමිණියේ. ඒ අය නැවත වතාවක් ඉංග්‍රීසීන්ගේ පාලනය පිළිබඳ අධ්‍යයනයෙන් ඉඳලා ඉතාමත් අපහසුතාවයකට පත්වෙච්ච වෙලාවේ තමයි නැවත වතාවක් ඉංග්‍රීසීන්ට විරුද්ධව නැගී හිටින්නේ. මොකද මුලින් ඇතිවෙච්ච අරගලයේ අත්දැකීමුත් දැනගෙන හිටියේ. ඒ අනුව 1848 නැවත වතාවක් රටේ හිටපු විවිධ පැලැන්තිවලට ඇති වුණු අවුල් වියවුල් නිසා අරගලයක් දක්වා යනවා. මේ අවස්ථාවේදීත් ඔබට ඉලක්ක වෙන කරුණු කීපයක් අධ්‍යයනය කරලා ඉන්න වෙනවා. ඒ තමයි 48 අරගලයට තුඩු දුන් හේතු මොනවද කියලා දැනගන්න ඕනේ. ඊළඟට සටනේ ස්වභාවය දැනගන්න ඕනේ මොන වගේද කලේ කියලා. ඒ වගේම සටන අසාර්ථක වුණේ ඇයි, ඒකට නායකත්වය දුන්නේ කවුද කියන එකත් ඔබ දැනගෙන ඉන්න ඕනේ. 48 නිදහස් සටනට තුඩු දුන් හේතු රසකටම බලපෑවේ ඒ වෙනකොට අපේ රටට හඳුන්වලා දුන්න කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණවල බලපෑම. එතන කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ අපේ රට පාලනය කිරීම සඳහා එවපු නීතිමය ක්‍රියාදාමය. එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විදිහට අපි නම් දැන් කතා කරන්නේ. එතකොට කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණයෙන් කරපු යම් යම් දේවල් ජනතාවට ඉංග්‍රීසින් එපා වෙන්න බලපෑවා. පළවෙනි එක තමයි රජයේ ඉඩම් ප්‍රතිපත්තිය. මොන කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණයෙන් ඉඩම් ප්‍රතිපත්තියක් ගෙනාවා. කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණයට අනුව රජයේ ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා. 1840 පණවන ලද මුඩුබිම් පනත උඩරට වැසියන්ට මහත් පීඩාකාරී එකක් වුණා. එම පනතින් ගෙනා නීතිය තමයි වසර 30ක් නොකඩවා භුක්ති විඳි බවට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කළ නොහැකි වූ වගා නොකළ ඉඩම් රාජසන්තක වීම. එතකොට 1840 මුඩුබිම් පනතේ නීතිය තමයි වසර 30ක් නොකඩවා භුක්ති විඳි බවට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කළ නොහැකි වූ, ඒ කියන්නේ අපි වසර 30ක් මේ ඉඩම පාවිච්චි කරා කියලා පිළිගත හැකි සාක්ෂි එක ඔප්පුවක් පෙන්වන්න ඕනි. ඒ වගේ සාක්ෂි නැති වගා නොකළ ඉඩම් රාජසන්තකයි කියලා තමයි නීතිය ගෙනාවේ 840 මුඩුබිම් පනතේ. ඔබ දන්නවා රාජාණ්ඩු ක්‍රමයකට තමයි අපි හුරු වෙලා හිටියේ. එතකොට වැඩවසම් ආර්ථික ක්‍රමයකට අපි හුරු වෙලා හිටියේ. වැඩවසම් ආර්ථික ක්‍රමයේදී සියලු ඉඩම් රජු සතුයි, රජුවේ ඉඩම් නින්දගම් විදිහට ප්‍රබලයින්ට බාර දෙනවා, නැත්නම් රදලෙයින්ට බාර දෙනවා විශාල ඉඩම් කොටස්. ඊට පස්සේ රදලියෝ ඒවා නැවත කොටස් කරලා ප්‍රවේණි දාසීන්ට බාර දෙනවා. මේ විදිහට තමයි පුරුදු වෙලා හිටියේ. හැබැයි ඒවට කවදාවත් අපේ මිනිසුන්ට ඔප්පු ලැබුණේ නැහැ. ඔප්පු වල අවශ්‍යතාවයක් අපේ මිනිසුන්ට දැනෙලා තිබුණෙත් නැහැ. දැන් ඉංග්‍රීසින් ගෙනාපු මුඩුබිම් පනත අනුව තමන් අවුරුදු 30ක් පාවිච්චි කරා භුක්ති විඳා කියලා ඔප්පු පෙන්වන්න ඕනි. ඉතින් අපේ මිනිසුන්ට උනේ තමන් කාලාන්තරයක් වැඩ කරමින් ජීවත් වෙච්ච ඉඩම් රාජසන්තක කරලා අහක බලා ගන්න. මෙන්න මේක ඉතාමත් ප්‍රබලව සාමාන්‍ය ජනතාවට දැනුණා. මේ නීති අනුව සාමාන්‍ය ජනතාවගේ හේන් ඉඩම් ආදිය විශාල වශයෙන් රාජසන්තක වුණා. රජයේ ඒ ඉඩම් ඉතා අඩු මුදලකට විදේශිකයන්ට ලබා දුන්නා. ස්වදේශීය සමහර මුදල් තියෙන සල්ලිකාර අය මේ ඉඩම් කොටස් ලබා ගත්තා. වැඩි වශයෙන්ම ලබා ගත්තේ විදේශිකයෝ ඉතාමත් අඩු මුදලකට කුණු කොල්ලයට මේ ඉඩම් විකුණුවා කියලා තමයි අපිට සඳහන් වෙන්නේ. මේ හේතු නිසා සාමාන්‍ය ජනයා රජය ගැන කලකිරුණා. ඒක බලපෑමක් වුණා රජයට විරුද්ධව කැරැල්ලක් ඇති වෙන්න. ඒක එක කරුණක්. තව එකක් තමයි මේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණයෙන් ගම් සභාව අඩපණ කිරීම. කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණයෙන් අනිවාර්ය සේවා රාජකාරි ශ්‍රම ක්‍රමය අහෝසි කිරීම ගම් සභාවේ පැවැත්මට අහිතකර ලෙස බලපෑවා. මිනිස්සු පුරුදු වෙලා හිටිය තමන්ට ඉඩම් වගා කරන්න රජ්ජුරුවෝ රදලයෝ ලබා දෙන එක වෙනුවට රාජකාරියක් කරන්න, ඒක අනිවාර්ය සේවා රාජකාරි ශ්‍රම ක්‍රමය කියලා කිව්වේ. තමන්ගේ ශ්‍රමය නොමිලයේ යම් කිසි දින ගන්නක් රජයට ලබා දීම. මෙන්න මේ ශ්‍රම ක්‍රමය අහෝසි කළ දානවා කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණේ. ඒකෙදින් සිද්ධ වුණේ මෙතෙක් ශ්‍රමය නොමිලේ ලබා දෙන්න ආපු මිනිස්සුන්ගෙන් ගමේ වැව් ඇලවේලි සැකසීම වගේ දේවල් සිද්ධ වුණා. මේ ශ්‍රම ක්‍රමය අහෝසි කරාට පස්සේ ඒවා අඩපණ වෙන්න පටන් ගන්නවා. මේ ආකාරයට ගම් සභාව අඩපණ වුණා. එය සතු අධිකරණ බලයත් අහිමි වුණා. ඒ කියන්නේ ගම් සභාවට අධිකරණ බලයකුත් තිබුණා. ඉතා ගමේ ආසන්නයේ සිදුවන යම් යම් දේවල් පිළිබඳව අධිකරණ කටයුතු කරන්න අවස්ථාව තිබුණේ ගම් සභාවට. ගම් සභාව අඩපණ වෙනකොට මෙයත් අඩපණ වෙලා ගියා. මේ දේවල් වලින් සිද්ධ වුණේ ජනතාව පීඩාවට පත් වීම. ඒකත් බලපෑවා 1848 අරගලයේ ඇතිවෙنده. දැන් අධිකරණ ගම් සභාවේ අධිකරණ බලය අහිමි වෙන අතරතුරේදී තව පැත්තකින් ඉංග්‍රීසින් කළා නව අධිකරණ ක්‍රමයක් හඳුන්වලා දුන්නා. ඒ කෝල්බුල් ප්‍රතිසංස්කරණයට අනුව කැමරන් තමයි අධිකරණ කටයුතු ප්‍රතිසංස්කරණය කරන්න පැමිණියේ. සුළු ආරවුල් විසඳීම සඳහා උසාවි ක්‍රමයක් ආරම්භ කරලා තිබුණා කෝල්බුල් ප්‍රතිසංස්කරණේ. මේ හේතුවෙන් රටේ ජනතාවට මහත් අපහසුතාවලට ලක් වෙන්න සිද්ධ වෙනවා. එයත් බලපෑවා සාමාන්‍ය ජනයාට ඉංග්‍රීසි ආණ්ඩුව එපා වෙන්න. ඒ වගේම 48 නිදහස් රටනට බලපෑ ආසන්නම හේතුව තමයි රජයේ නව බදු ප්‍රතිපත්තිය. මේ වෙලාවේ ලංකාවේ ආණ්ඩුකාරවරයා වෙලා හිටියේ ටොරින්ටන් සාමිවරයා. ආණ්ඩුකාරවරයා පැන වූ නව බදු උනේ මුද්දර බද්ද, කරත්ත බද්ද, ඔරු බද්ද, ඊළඟට බලු බද්ද, වෙළඳ සැල් බද්ද, තුවක්කු බද්ද, ඇඟ බද්ද. මේ බදු වලට තිබූ ජනතා අප්‍රසාදය මූලික කරගෙන තමයි 48 නිදහස් සටන ආරම්භ වෙන්නේ. මේ බදු පිළිබඳව ජනතාවට ඇති වුණු අප්‍රසාදය, මෙතෙක් නොහිතපු ආකාරයේ බදු වර්ග, බලු බද්ද, කරත්ත බද්ද, උරුපාරු බද්ද, තුවක්කු බද්ද, මිනිස්සු තුවක්කුවක් කියන එකක් අරගෙන සූදානම් වෙලා හිටියේ තමන්ගේ එදිනෙදා හේන් වල කුඹුරු වල සිදුවන යම් යම් සත්තුන්ගෙන් සිදුවන හානි වලට යම් කිසි ආරක්ෂාවක් සපයා ගැනීම, මේ වගේ මිනිසුන්ට ආරක්ෂාවක් සඳහා තුවක්කු පාවිච්චි කරේ. ඒ වුණාට සිලින් දෙකහමාරක බද්දක් තුවක්කුවක් පාවිච්චි කරන අයගෙන් ලබා ගන්න රජයේ තීරණය කළා තිබුණා. ඒ අනුව මිනිසුන්ට සමහර අවස්ථාවලදී තුවක්කුවට වියදම් කරපු මුදලට වඩා බදු සඳහා, තුවක්කු බද්ද සඳහා වියදම් කරන්න සිද්ධ වුණා. එතකොට මෙන්න මේ වගේ අසාධාරණ බදු ටොරින්ටන් ආණ්ඩුකාරවරයා ගෙනාපු නිසා, මේ බදු නිසා තමයි 48 අරගලය පටන් ගන්නෙ. ඔන්න දරුවනේ 2017 අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ 27 ප්‍රශ්නේ අහලා තිබුණේ ක්‍රිස්තුවාස 1848 නිදහස් සටනට සම්බන්ධ තොරතුරු දැක්වෙන පිළිතුර තෝරන්න. තොරතුරු කීපයක් ඉහලින් සඳහන් කරලා තිබුණා. 48 අරගලයට අදාළ තොරතුරු දැක්වෙන පිළිතුර තෝරන්න කියලා AB කියලා සඳහන් වෙලා තිබුණා. එතකොට 48 අරගලයේ පිළිබඳ අවබෝධයෙන් ඉන්නකොට ඒ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න ලේසිම. 1848 නිදහස් සටන සම්බන්ධ වූ නායකින් ගැන කතා කරනකොට මේ සටනේදී මම ඔබට මුලින් මතක් කරා රදලීන් නෙවෙයි සාමාන්‍ය ජනතාව තමයි මේ සටනට නායකත්වයේ ගත්තේ. මොකද ගොඩක් කරදර සිද්ධ වුණේ මේ කාලේ වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ට. ඒ අනුව ගොංගාලේ ගොඩ බණ්ඩා, පුරන්නප්පු, කඩහපොළ හාමුදුරුව, ඩිංගිරාල, දිනීස් වැනි නායකින් තමයි මේ 48 අරගලේ පෙරමුණ ගත්තේ. මේ සටනත් ශ්‍රී ලාංකිකයන්ට අවාසි සහගත ලෙස ඉතා ඉක්මනින්ම මැඩ පවත්වනවා. ඉංග්‍රීසින්ට දැන් අත්දැකීම් තියෙනවා. ඒ අය දන්නවා සිංහලෙන් සටන් කරන්නේ කොහොමද කියලා. උඩරට සටන් නවත්තන්න කරන්න ඕනි මොන වගේ ක්‍රියාමාර්ගයක්ද කියන එක ඉංග්‍රීසින් දැන් තේරුම් අරගෙන ඉන්නවා. ඒ නිසා 1818 සටන තරම් දුරක් යන්න නොදී ඉතාම ඉක්මනින් ඉංග්‍රීසින් මේ සටන මැඩ පවත්වනවා. පෙර අත්දැකීම් ඒ සඳහා බලපෑවා. ඒ අනුව ඇයි මේ සටන ශ්‍රී ලාංකිකයන්ට ජයග්‍රහණය කරන්න බැරි වුණේ කියලා ඔබ 18 අරගලයේදී වගේම දැනගෙන ඉන්න ඕනේ. මේ අරගල දෙකටම පොදුයි සටන මනාව සංවිධානය නොවීම. මොකද අපේ අයට ඉංග්‍රීසියෙන් තරම් සංවිධානාත්මක සටනක් කරන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඊළඟට අපේ ජනතාවට මේ සටන්කාමීන්ට නිසි යුද පුහුණුවක් තිබුණේ නැහැ. ඉංග්‍රීසියෙන්ට යුද පුහුණුව තිබුණා. උඩරට සටන්කාමීන්ට අපේ රටේ වෙනත් කුමන අවස්ථාවක සටනකට සම්බන්ධ වෙන සටන් කාමීෙකුටවත් නිසි යුද පුහුණුවක් ලබා ගන්න ඒ කාලේ අවස්ථාවක් තිබුණේ නැහැ. ඒකත් බලපෑවා මේ සටන අසාර්ථක වෙන්න. ඒ වගේම ඉංග්‍රීසීන්ට උඩරට මාර්ග පිළිබඳව මේ වෙනකොට හොඳ අවබෝධයක් ලැබිලා තිබුණා. 18 ඉදින් වගේ නෙවෙයි, දැන් කාලාන්තරයක් උඩරට ප්‍රදේශවල ලංකාව පුරාම තමන්ගේ කටයුතු කරමින් හිටපු ඉංග්‍රීසීන්ට හොඳ අවබෝධයක් තිබුණා මාර්ග ගැන. ඒ වගේම ප්‍රදේශ කීපයකට සීමා වෙනවා මේ සටන. ඉංග්‍රීසීන්ට ඒ නිසා මේක මැඩ පවත්වන්න ලේසි වෙනවා. මෙන්න මේ කරුණ නිසා ශ්‍රී ලාංකේයන්ට දෙවන වරටත් නිදහස් සටන පරාජය වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔබ දැනගෙන ඉන්න ඕනි දරුවනේ, මේ සටනේ තවසන් ප්‍රතිඵල කීපයක් තිබුණා. ඒ මොනවද කියලා? එකක් තමයි ගොංගාලේගොඩ බණ්ඩාට විරුද්ධව නඩු අසා කස පහර දී රටෙන් පිටුවහල් කරා. ඊළඟට පුරන්නප්පුට මරණීය දණ්ඩනේ නියම කරනවා. තවත් පිරිසකට සිර දඬුවම් නියම කරනවා. ඊළඟට අපිටත් වාසි වෙන යම් සිද්ධියක් සිද්ධ වෙනවා. ටොරින්ටන් ආණ්ඩුකාරවරයා ආපසු බ්‍රිතාන්‍යයට කැඳවෙනවා. ඒ වගේම මේ අසාධාරණ සමහර බදු ඉවත් කරන්න ඕන කියලා ඉංග්‍රීසීන් තීරණය කරනවා. මෙන්න මේ වගේ ප්‍රතිඵලවලට තමයි අපිට 48 නිදහස් අරගලයට පස්සේ මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් දරුවනේ, ඔබ අද සාකච්ඡා කළා 1818 සහ 1848 නිදහස් සටන් පිළිබඳව ලංකාවේ ඉංග්‍රීසීන්ගෙන් ආරක්ෂාව උදෙසා කරපු සටන් තමයි මේවා. ඉංග්‍රීසීන්ගෙන් ගැලවීම උදෙසා, එහෙම නැත්නම් අපේ රට නැවත නිදහස් කරගැනීම උදෙසා කරපු සටන් ස්වදේශිකයන්. මේ සටන් දෙක ගැන හොඳ අධ්‍යයනයක් කරලා අද අපි කතා කරපු සියලු විස්තර නැවත වතාවක් අධ්‍යයනය කරලා පසුගිය ප්‍රශ්න පත්‍රවලට ඔබට පිළිතුරු සපයන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. එවිට ඔබට මේ වසරේ, ඒ කියන්නේ 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ලංකාවේ නිදහස් අරගල වලින් අහන ප්‍රශ්නවලට හොඳින් පිළිතුරු සපයන්න සහ හොඳ ලකුණක් ලබා ගන්න අවස්ථාවක් ලැබේ. ඒ විදිහට ඉතාමත් සාර්ථකව සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඔබට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ඔබට සුබ දවසක්.